जन्मभूमि अंकद्वीप विजयभूमि में अपने उदार मातृभूमि आई मातृभूमि आई
බුවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රී ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනක්ම පිළිගන්නවා.
තවත් සුන්දර බදාදා දවසක කමිලත් මාත් ඔබේ ආලින්දයට පැමිණියේ බොහොම ආදරයෙන් වටිනා කියන විශේෂාංග කිහිපයක් සමග.
නිරෝෂි, අපේ ජීවිතයට අපි ආස කරන්නේ ලොකු වෙලාවල් වලට වඩා මතක හිතෙන මතකයේ රැඳෙන තප්පරවලට. ඒ මතකයේ රැඳෙන තප්පර අපට දායාද කරපු අය අපේ ජීවිතේ හම්බෙනවා. ඉතින් ඒ අයට අපි හුඟක් ආදරය කරනවා. නිරෝෂි මායි, අපි විශ්වාස කරනවා ඔබේ ජීවිතයේ මතකයේ රැඳෙන තප්පර තිලින කරනවා කියලා ජන්මභූමි වැඩසටහන තුලින්.
දැන් අපි කියනවනේ කමල, අපේ ජීවිතවල එක එක අවස්ථාවල ඒ කාලේ තමයි අපේ හොඳම කාලය. ඒ වගේ තවත් අවස්ථාවලදී අපි කියනවා අපි හරි අමාරුවෙන් තමයි ඒ කාලේ ගත කළේ හැම කියලා. ඉතින් ඒ අවස්ථා එකතු කරලා ගත්තොත් සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් අපේ ජීවිතය හරියට පොතක් වගේ කියලා. පොතක් වුණාම පිටකවරයක් තියෙනවා, පරිච්ඡේද තියෙනවා. සමහර කතා නවකතා වගේ, සමහර කතා කෙටි කතා වගේ. සමහර කතා අපිට සංස්කරණය කරන්න වෙනවා, සමහර වෙලාවට කවි පොතක් වගේ. ජීවිතෙත් අපි පොතකට සමාන කළොත් කමිල, අපේ ජීවිතෙත් යම් යම් කාලවල් තියෙනවා, ඒවා අපිට පරිච්ඡේද විදිහට ගන්න පුළුවන්. සමහර පරිච්ඡේදවල අපි ලබන ඒ පරිචය අපිට සමහර වෙලාවට සංස්කරණය කරන්නම වෙනවා. එතනින් එහාට අපිට යන්නම වෙනවා. ජීවිතය කියන එක ඇත්තටම පොතක් වගේ කියලා හිතෙන්නේ නැද්ද කමිල?
හරියටම හරි නිරෝෂි ඔබ කිව්වදේ. මොකද සමහර පරිච්ඡේද නිරෝෂි කිව්වා වගේ සංස්කරණය කරන්නත් වෙනවා. තවත් වෙලාවක ඒ පරිච්ඡේදයේ දිහා ජීවිතයේ වෙනත් කාලයකදී බලද්දී වෙනස් විදිහකට දකින්න හැකියාව තියෙනවා. එහෙම ජීවිතයේ අත්දැකීම් ඔබට තියෙනවා අනිවාර්යයෙන්ම අපි මේ කියන කතාවේ. ඉතින් පොතක පිටකවරය පමණක් දැක පොත පිළිබඳ නිගමනයකට එන්නේ නැතුව ඇතුල් පිටු කියවා අවසන් කරාම නිගමනයකට එන්න කියලා අපි මතක් කරනවා.
බාධක මැද්දෙන් ජීවිතේ ජයග්‍රහණය කරනවා කියන්නේ ලිහිසි පහසු කාරණාවක් නෙවෙයි. ජීවිතය තුළ ලබන ජයග්‍රහණ විවිධ අවස්ථාවන් තුළ ඉතා සුවිශේෂී දේවල් වෙනවා. ඉතින් එවැනි ජයග්‍රහණයක් පිළිබඳව කතා බහ කරන්න තමයි අපි මේ ඉඩකඩ වෙන් කරන්නේ.
පසුගිය අප්‍රේල් මාස 4 සහ 6 යන දිනන්හි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වුවා ඕස්ට්‍රේලියන් ඕපන් කරාතේ චැම්පියන්ෂිප් 2025 තරගාවලිය. ඉතින් අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙකු රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3කට උරුමකම් කිව්වා. හැබැයි ඔවුන් ලංකාව නියෝජනය කරේ නවසීලන්තයේ පදිංචිව සිටයි. ඉතින් ඒ තරගාවලියට සහභාගී වී ඒ පදක්කම් ලබාගත් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපි මුලින්ම සුබ පතනවා. ඉතින් මේ ගැන කතා බහ කරන්න නවසීලන්ත කරාතේ අකඩමියේ ප්‍රධාන උපදේශක සෙන්සේ ධම්මිකාරී රත්න මහතා අපිත් එක්ක අද එකතු වෙනවා අපේ වැඩසටහනට. ඉතින් සෙන්සේ ධම්මිකාරී රත්න මහතා කියන්නේ නවසීලන්ත කරාතේ විනිසුරු කවුන්සිලයේ ලේකම්තුමා. ඒ වගේම ඕෂියානියා විනිසුරු කවුන්සිලයේ ප්‍රධාන විනිසුරු ලෙස ඔහු කටයුතු කරනවා. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා අපේ වැඩසටහනට.
ආයුබෝවන් කමිල, බොහොම ස්තුතියි ඔබ මේ වැඩසටහනට මාව කැඳවීම පිළිබඳව සහ අපේ නව ශ්‍රී ලාංකික කරාතේ දූදරුවන්ව ඇගේීමට ලක් කිරීම පිළිබඳව.
මේ ජයග්‍රහණය පිටිපස්සේ හිටපු ශක්තිය තමයි ඔබ. ඔබ තමයි පුහුණුකරු. ඉතින් මේ ගැන කතා කරන්න හොඳම කෙනා ඔබයි. ඉතින් අපිට කියන්නකෝ, මොකක්ද මේ තරගාවලිය? මේ තරගාවලියට කොපමණ රටවල් ප්‍රමාණයක් සහභාගී වුණාද, කොපමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගී වුණාද, ඒ වගේම අපේ රටින් කොපමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගී වුණාද?
ඔව් කමිල, මම තරගාවලිය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සිඩ්නි නුවර. මෙම තරගාවලිය ඇවිල්ලා විවෘත තරගාවලියක්. එතකොට ඔස්ට්‍රේලියාවේ ජාතික කරාතේ සම්මේලනය තමයි මේක ඕගනයිස් කරන්නේ. ඒතර ඒගොල්ලෝ විවෘතව ආරාධනා කරනවා ලෝකයේ තියෙන රටවල් වලට මෙම ශෝතාවලියට සහභාගී වෙන්න කියලා. ඒ අනුව රටවල් 6ක් මෙම ශෝතාවලියට සහභාගී වෙලා තිබුණා. ඒ රටවල් 6න් 962ක් එන්ට්‍රීස්. ඉතින් විශාල තරගාවලියක්. මේක ඕෂියාන් රීජන් එකේ පවත්වන විශාලතම තරගාවලිය. එතකොට මේ තරගාවලියට අපේ ළමුන් සහභාගී වුණේ නව ශ්‍රී ලාංක ජාතික කණ්ඩායමේ සමාජිකයන් හැටියට. ඒ කියන්නේ නව ශ්‍රී ලාංකේය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැටියට තමයි සහභාගී වුණේ. අපේ නව ශ්‍රී ලාංකේ කරාටේ අකඩමියෙන් ළමුන් 7 දෙනෙක් සහභාගී වුණා. ඉතින් මේක අපේ ක්ලබ් එකටත් නව ශ්‍රී ලාංක කණ්ඩායමටත් ලොකු අභියෝගයක් වුණා. මෙම තරගාවලිය මොකද විශාලතම තරගාවලිය. ඒ වගේම මේ ඕෂියාන් රීජන් එකේ වැඩි කරාතේ තරගාවලි පැවැත්වෙන්නේ නැහැ. නමුත් මේක හොඳම අවස්ථාවක් මේ හැම දරුවෙකුටම සහභාගී වෙච්ච තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඉදිරියට ගේන්න තියෙන. ඒ වගේ මම පොඩ්ඩක් මේ වෙලාව මතක් කරන්නම් මේ තරගාවලිය අපි ළමුන් ලැබපු ජයග්‍රහණ ගැන. මම නම් වශයෙන් කියන්නම්. එතකොට ඒ ළමුන්ටත් මේක හොඳ අවස්ථාවක් නිසා මුලින් සඳහන් කරා වගේ අපි මේ තරගාවලියේදී රන් පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් තුනක් ජයග්‍රහණය කරා. රන් පදක්කම ජයග්‍රහණය කරේ නිර්මිත් අතපත්තු. එතකොට ලෝකඩ පදක්කම ජයග්‍රහණය කර එක ක්‍රීඩිකාවක් ඉන්නවා, අමල්යා දුව. ඒ වගේම තිනිදී ඉසව් දෙකකින් ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කරා. ඒ වගේම ලෙෂාන් පස්වන ස්ථානයත්, ජයන්දු පස්වන ස්ථානයත්, ඉසත් පස්වන ස්ථානයත් ජයග්‍රහණය කරා මෙම තරගාවලියේ. එයාලගේ තරග ඉසව් වලින් සහ මමිත් 9 වන ස්ථානයත් ජයග්‍රහණය කරා. ඇත්තටම මේ දරුවන් මේ සහභාගී වෙච්ච තරග ඉසව් වල ළමුන් 20කට වැඩි ප්‍රමාණයක් හැම ඉසව්වකම හිටියා. ඉතින් මේක විශාල අත්දැකීමක් අපේ දූ දරුවන්ට. මොකද මේ ප්‍රථම වතාවට මෙවැනි තරගාවලියකට සහභාගී වෙලා මෙවැනි දස්කම් ජයග්‍රහණය ලැබීමට ලැබීම ගැන.
හොඳයි, රටවල් 6ක් සහභාගී වුණ විශාල ජාත්‍යන්තර තරගාවලියක් මේ. ඉතින් දැනගන්න කැමති කොහොමද අපගේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට අනිකුත් රටවල් වල ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගෙන් ලැබුණු අභියෝගය, කොහොමද අපගේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම එම තරගාවලිය සඳහා තිබුණේ, ඒ වගේම කොහොමද ඒ සඳහා අපගේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ම ඔබ පුහුණු කළේ කියන එක.
ඔව් කමිල, තරගාවලිය ඔවුන්ට අභියෝගයක් වගේම ඔවුන්ට හොඳ අවස්ථාවක් වුණා ඔවුන්ගේ දක්ෂකම් එළියට ගන්න සහ ඔවුන්ට අත්හදා බලන්න. ඔවුන් කොතනද ඉන්නේ ඔවුන් පුරුදු පුහුණු වෙන කරාතේ ක්‍රීඩාවෙන් කියන එක පිළිබඳව. ඉතින් ඇත්තටම ඔවුන්ට හොඳ මානසික තත්ත්වයක්, මානසික මට්ටමක් ගොඩනගන්න අපේ කරාතේ පුහුණුව වලදී මම ප්‍රධාන උපදේශකවරයා හැටියට උදව් වුණා. ඒ වගේම ඔවුන් පුරුදු පුහුණු කළා ඒ ජාත්‍යන්තර මට්ටමින් ගිහිල්ලා කොහොමද මෝන දීලා ඒ තරගාවලිය ජයගන්නේ කියන එක. ඉතින් අපි නිතරම අපේ කරාටේ අකඩමියෙන් සිද්ධ වෙන්නේ මේ දේ තමයි. ඔවුන්ව ජීවිතයේ අභියෝග වලට කොහොමද මෝන දෙන්නේ, දිරනාගතයේ තමන්ගේ කොහොමද හොඳ මානසික මට්ටමක් තියාගෙන ජයග්‍රහණය කරන්නේ කියන එක තමයි. ඉතින් කරාතේ ගුරුවරයෙක් හැටියට සහ අපි පුරුදු මේ ක්‍රීඩාවේ තියෙන අනිත් වාසිය. ඉතින් මෙම තරගාවලිය ටවුන් සාර්ථකව මුහුණ දුන්නා කියන එක තමයි මගේ හැඟීම. ඒක නිසා තමයි අපිට මේ මෙවැනි ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණේ නේද?
අනිවාර්යයෙන්ම කරාතේ ක්‍රීඩාව කියන්නේ හුදෙක් ක්‍රීඩාවක්ම නොයි, ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න පුරුදු කරන දෙයක්. ඒ වගේම හොඳ හික්මීමක් ඇතුව ජීවත් වෙන්නේ කෙසේද කියලා කියා දෙන දෙයක්. ඉතින් කරාතේ ක්‍රීඩාව තුළ තිබෙනවා විවිධ සම්ප්‍රදායන්, විවිධ ශ්‍රේණි, එහෙමත් නැත්නම් විවිධ පටිවර්ග. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කළේ කුමකින්ද?
කරාතේ ක්‍රීඩාවේ තියෙනවා තරඟ සව කිහිපයක්ම. එයින් අපේ දරුවන් සහභාගි වුණේ වයස් සීමා තරඟවලට, ඒ කියන්නේ අවුරුදු 10, 11, 12, 13, 14, 15, 16, 17 කියන තරඟ සවලට තමයි අපේ දූ දරුවන් සහභාගි වෙන්නේ. මේකේ කාන්තා සහ පිරිමි කියලා තරඟ සව වෙන වෙනම පැවැත්වෙන්නේ. සහ 18ට වැඩි තරඟ ඉසව පැවැත්වෙන්නේ බරපන්ති යනවා. එතකොට අපේ දරුවන් සහභාගී වන මෙම කරාතේ තරඟ ඉසව්වලදී තියෙනවා කාතා සහ කුමිටි කියලා තරඟ ඉසව් දෙකක්. කාතා කියලා කියන්නේ තමන් තනියම ඉදිරිපත් කරන්න ඕන පුරුදු පුහුණු වෙච්ච කාතා ක්‍රමය. කාතා ක්‍රමයේදී වෙන්නේ තමන් චිත්‍ර රූපයක් පවා ගන්නවා, තමන් ඉදිරියේ කෙනෙක් ඉන්නවා, ඔවුන් සමග සටන් කරන තරඟ ක්‍රමය විදිහ තමයි කාතා කියලා කියන්නේ. ඒ වගේම කුමිතේ කියලා කියන්නේ තරඟ කරුවෙක් සමග තරඟ කරන්න ඕන ඇත්තටම. ඉතින් ඒකෙදි වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න සහ තරඟ නීති රීති වලට යටත්ව මේ ඕන් සංව තරඟ කරලා ජයග්‍රහණය කරන්න ඕන. ඉතින් මේක තරඟ සෞදික ක්‍රම දෙකක්.
ඔබ ප්‍රධාන උපදේශක විදියට ඔබේ යුතුකම ඉටු කරා කියන හැඟීම කොහොමද ඔබට දැනෙන්නේ? මොකද ක්‍රීඩාවක විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් පුහුණු කරනවා කියන එක, සූදානම් කරනවා කියන එක ලේසි පාසු කටයුත්තක් නොවේ. ඉතින් කොහොමද ඔබට මේ හැඟෙන්නේ?
කමිල, යුතුකම ඉටු කරා කියලා මම බලාපොරොත්තු වෙන්නේ වෙනස් දෙයක්. කරාතේවලදී ළමුන් පුරුදු පුහුණුවීම් කරන්න ඕන ක්‍රීඩා තරඟවලට ගිහිලා ජයග්‍රහණය කරන්න, ජාතික හෝ ජාත්‍යන්තරව ඒක ඔවුන් කරන කැපකිරීම, ක්‍රීඩාවට කරන කැපකිරීමේ ප්‍රතිඵල තමයි ජයග්‍රහණ. නමුත් මට ගුරුවරෙක් කැරියර සතුට වෙන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ අනාගතයේ ජයග්‍රහණය කරවන එක. ඒ කියන්නේ ක්‍රීඩා කරාතවලින් පමණක්ම නෙවෙයි ඔවුන්ගේ අනාගතයට මේ කරාටෙන් ලබා දෙන්න පුළුවන් උදව්ව. ඒ කියන්නේ ඔවුන් කායිකව සහ මානසිකව ශක්තිමත් කරලා ඉදිරියට ගෙනියන්න පුළුවන් ඒ හයිය ලබා දෙන එක තමයි මගේ පැත්තෙන් මම යුතුකම ඉටු කරා කියන එක බලාපොරොත්තු වෙන්නේ.
අපි දැන් කරාතේ ක්‍රීඩාව පැත්තට යමු වුණොත් මම මේ දේ ඔබගෙන් අහන්න හිතුවේ, බොහෝ දෙනෙක් කරාතේ ක්‍රීඩාව පටන් ගන්නවා. අපි පස්සෙලෙන කාලේ ඉඳන් දැකපු දෙයක් තමයි මේ කරාතේ උණ කියන එක. හැබැයි කරාතේ මඟින් අතහරිනවා. කරාතේ ක්‍රීඩාව පටන් අරගෙන යම් තාක් දුරට ගිහිල්ලා ඒක මගින් අතාරිනවා. ඉතින් මේක අනිත් ක්‍රීඩාවල් වලටත් අපි දකින දෙයක්. නමුත් කරාතේ කියන එකේ බොහෝ විට අපි වැඩිම දකින දෙයක් තමයි මේක. ඇයි එහෙම වෙන්නේ?
කමිල, මම දකින්නේ මේ අතාරිනවා කියන එක, ක්‍රීඩාව අතාරිනවා කියන එක කරාතේ ක්‍රීඩාවට විතරක් තියෙන ගැටලුවක් නෙවෙයි. මේක හුඟක් අනිත් ක්‍රීඩාවලත් තියෙන ගැටලුවක්. මොකද සමහර දරුවෝ වැඩිහිටියෝ ක්‍රීඩාව පටන් ගන්නවා, කාලයක් හොඳට කරගෙන යනවා, සමහර හොඳට පීක් එකේ ඉඳිද්දී ඒගොල්ලෝ අතාරිනවා. ඉතින් මේක හුඟක් ක්‍රීඩාවල තියෙන ගැටලුවක්. ඉතින් කරාතේ වගේ ක්‍රීඩාවක් ළමුන් පටන් ගන්නකොට හෝ වැඩිහිටියෝ පටන් ගන්න හුඟක් වෙලාවට මගේ අවබෝධය හැටියට එක්කෝ තව යාළුවෙක් කරන නිසා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ කීමකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන් චිත්‍රපටයක් හෝ මොකක් හරි සරංජවනිකා තියෙන සිද්ධියක් දැකලා ඒකට උත්තේජනය වෙලා මම මේ දේ කරන්න ඕන, මටත් මේ වගේ වෙන්න ඕන කියන අදහසින් වෙන්නත් පුළුවන්. ඊට අමතරව මේ දෙමාපියන්ගේ කැමැත්තට සහ බලකිරීමට වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම ක්‍රීඩාව පටන් ගන්න කෙනා බොහොම කෙටි කාලයක් තමයි ක්‍රීඩාව පටන් කරගෙන යන්නේ. මොකද හේතුව තියෙන්නේ අපේ මගේ අත්දැකීමෙන්. මංගුවක් වෙලාවට ළමෙක් පන්තියට ආපුවම අහන පළවෙනි ප්‍රශ්නේ තමයි, ඇයි ඔයා කරාතේ තෝරගත්තේ? ඇයි ඔයා මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? එතකොට ඒගොල්ලෝ කියන ඒ ප්‍රශ්න දෙන උත්තරය අනුව තමයි මම තීරණය කරන්නේ මේ දරුවා කොච්චර දුරට කරාටේ කරගෙන යයිද කියන එක. ඉතින් අතරම ගොක් වෙලාවට මම දරුවන්ව උනන්දු කරනවා මේක නෙවෙයි මේ නිසා ඔයා කරාටි කරන්න ඕනේ. ඒක නිසා ඔයා කරාටේ කරනකොට ඔයාට ලැබෙන මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් මේකෙන් ඔයාගේ අනාගතේ කොහොමද ශක්තිමත් කරගන්නේ මේ කරාටේ වල ඕගොල්ලෝ හිතේ ඇඳගෙන ඉන චිත්‍රේ නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ එතනින් එහාට ගිය තවත් වැදගත් සහ වාගේ අනාගතයේ ජයග්‍රහණය කරන මේ පසුබිමක් තමයි මේ කරාටේ වල තියෙන්නේ කියන අවබෝධ කරගන්න. ඉතින් මේක අවබෝධ කරගත්ත ළමයි බොහොමයක් දුර යනවා. ඉතින් ඇත්තටම ඕනම දෙයක් මං හිතන්නේ තමන් කරන කැපකිරීම 100%-200% කරොත් තමයි ඒ ක්‍රීඩාවේ හෝ මේ ඒ කරන කාර්යය ඉදිරියට යන්නේ. ඉතින් ඒක තමයි ක්‍රීඩාවේ හැටි. ඉතින් බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේ ක්‍රීඩාවේ ශක්තිමත්ව එල්ලිලා අර වාකියෝ විදියට උණ තියාගෙන දැන් කරාතේ උණ තියාගෙන මේ ක්‍රීඩාව කරගෙන යන. ඉතින් මටත් මේ ඒ උණ හැදිච්ච එක්කෙනෙක්.
කරාතේ කියන්නේ ආත්මාරක්ෂක සටන් කලාවක් නේ. මේ ආත්මාරක්ෂක සටන් කලාව ගොඩක් අය හිතන්නේ සතුටට පහර දීමක් වගේ කියලා. නමුත් කරාතේ හොඳින් හදාරපු කෙනෙක් පහරක් වැළැක්වීම හෝ එම අවස්ථාව මගහැරීම තමයි සිදුවන්නේ. ඉතින් ඔබතුමා මේ කොහොමද පැහැදිලි කරන්නේ?
කමිල, කරාතේ කියන්නේ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් තමයි. ඉතින් ආත්මාරක්ෂක සටන් ක්‍රම ලෝකේ ගොඩක් තියෙනවා, කරාටේ විතරක් නෙවෙයි. ඉතින් මේ ආත්මාරක්ෂක සටන් ක්‍රම පුරුදු පුහුණු වෙන කට්ටිය කිසිම වෙලාවක බලෙන් සටනකට පැටලෙන්න යන්නේ නැහැ. හේතුව ඔවුන් දන්නවා ඔවුන් පුරුදු පුහුණු වෙලා තියෙන හැටියට යම් කෙනෙකුට පහර දුන්නොත් විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඔවුන් කිසිම වෙලාවක සතුරකට හෝ තමන්ට හානියක් කරන පුද්ගලයට බලෙන් පහර දීමක් කරන්න යන්න ඒ අවස්ථාව මගහරින්න බලනවා. එහෙම නැත්නම් ඒ සතුරාව මෙල්ල කරන්න බලනවා. නමුත් ඒ අවස්ථාවෙන් ඔබට ගිහිල්ලා ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි අවස්ථාවක් සිද්ධ වුණොත් ඉතින් පහර දීමක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ පහර දීමක් ගැන ඔබ සඳහන් කරා. ඉතින් ගොඩක් අය සතුරාට පහර දෙන ක්‍රම වෙනස්. ඉතින් මගේ කරාතේ පුහුණුවේ වලදී සහ මම ඉගෙන ගන්න ශෛලිය අනුව අපි කරාතේ පුහුණුවම් කරන විදි තියෙනවා. ඒකෙදි අපි අනුගමනය කරන්නේ දැන් පහර දීමක් ගැන කතා කරන නිසා මම ඒක පොඩි පාඩමක් හැටියට ඔයාලට කියන්නම්. කෙනෙක්ට පුළුවන් සතුර කෙනෙක් පහර දෙනකොට පුළුවන් පහරක් වලක්වලා පහර දෙන්න. එහෙම නැත්නම් පහරකට පෙර පහර දීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පහර දෙනවාත් සමගාමීව තව පහරක් එල්ල කරන්න පුළුවන්. ඉතින් සතුරකට හෝ මේක ක්‍රීඩා තරඟ වලට ඇතුළත්. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේ අවස්ථාවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් කරාතේ පුරුදු පුහුණුවෙන් වලදී හැම වෙලාවෙම අපි හුඟක් වෙලාවට පුරුදු පුහුණු වෙන්නේ ඉවසීමෙන් කටයුතු කරලා ඒ අවස්ථාවල් මගහැරලා ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න කියන එක තමයි මම හැම වෙලාවෙම දරුවන්ට පුරුදු පුහුණු කරන නිසා මම අනුගමනය කරන්නේ. නමුත් යම් කිසි අවස්ථාවක් උදා වුණොත් ප්‍රශ්නයකදී ඉතින් ඒක මගහැරීමක් අපිට කරන්න බෑ නේද?
නවසීලන්තය වගේ රටක මෙවැනි ක්‍රීඩාවකින් ජයග්‍රහණයක් ලැබනවා කියන්නේ විශාල අභියෝගයක්. මොනවද ඔබට තිබුණු බාධක මේ දක්වා ආගමනේදී? ඒ වගේම ඔබේ ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්ගෙන් මේ සඳහා ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම කමිල, බාධක කියලා අපිට ප්‍රශ්න තිබුණේ නැහැ. මොකද හේතුව අපි ගොඩක් පුරුදු පුහුණු වීම කරා, මහන්සි වුණා ළමයි. ඉතින් ඒකේ ප්‍රතිඵල අපිට ලැබුණා. අභියෝග වශයෙන් ගත්තාම ඉතින් තරගාවලියකට ශ්‍රෝතාවලියකට යනකොට ඉතින් ඒක හැම දරුවෙක්ටම ඕනම පුද්ගලෙක්ට එක අභියෝගයක්. නමුත් ඒකටත් සාර්ථකව මුහුණ දීලා අපිට පදක්කම් ගන්න පුළුවන් වුණා. ඉතින් අපේ ළමවුන් ඒ අතින් දක්ෂයි. ඉතින් විශේෂයෙන් මම මේ වෙලාවේ මතක් කරන්න ඕන දෙමාපියන්ගේ සහයෝගය. දෙමාපියන් අපේ අකඩමියේ ඉන්න දෙමාපියන්ගේ සහයෝගය ඉතා විශාලයි. ඉතින් ඒගොල්ලෝ ගක් මහන්සි වෙනවා අපේ අකඩමිය කටයුතු වලදී ඉදිරිපත් වෙනවා. ඉතින් ඒගොල්ලොන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මේ කටයුතු වලදී අපිට සාර්ථකව උදව් උපකාර කරනවට සහ ඒගොල්ලෝ දක්වන සහයෝගයට. විශේෂයෙන් මම මතක් කරන්න ඕන මේ තරගාවලට සහභාගී වුණා පුහුණුකරුවෙක් හැටියට සෙන්සේ කසුන්. එයාගෙන් ලැබෙන සහයෝගයත් මේ වෙලාවේ අපි මතක් කරන්න ඕන. ඒ වගේ මම කැමති මතක් කරන්න අපි මේ අවුරුද්දේ අගෝස්තු මාසේ සහභාගී වෙනවා ලෝක ශෘතාවලියකට අපේ කරාටි ස්ටයිල් එකේ. ඒක තියෙන ජපානයේ. ඉතින් අපේ ක්ලබ් එකේ ළමයි අකඩමියේ ළමයි 20ක් විතර සහභාගී වෙනවා. දෙපාම්පියනොත් එක එක 50ක් විතර වෙනවා මුළු කණ්ඩායමම. ඉතින් ඒක විශාල කණ්ඩායමක්. ඉතින් ඔවුන්ටත් හොඳ අත්දැකීමක් වෙයි අපේ දූ දරුවන්ට මේ ලෝක ශෘතාවලියට සහභාගී වෙලා ජයග්‍රහණය කරන්නත් පුළුවන්, සමහරට හොඳ අත්දැකීමක් ලබා ගන්නත් පුළුවන්. ඒකත් ඒගොල්ලන්ට තියෙන ලොකු අභියෝගයක්. ඉතින් මම හිතනවා ඒකටත් අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා.
ඉතින් ජපානයේ තිබෙන ලෝක ශෘතා තරගාවලියට හොඳින් පුහුණු වෙන කටයුතු කරගෙන ගොස් අපේ රටට තව පදක්කම් ගොඩක් අරගෙන එන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ඔබට සමුදෙනවා. ඉතින් ජපානයේ තරගාවලියට යන්න කලින් අපිට අවස්ථාවක් හම්බුනොත් අපි නැවතත් මෙවැනිම කතාබහකදී හමු වෙමු. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ නවසීලන්ත කරාටි අකඩමියේ ප්‍රධාන උපදේශක සෙන්සේ ධම්මික ආරියරත්න මහතා.
ඒ වගේ මම ස්තුතිවන්ත වෙනවා කමිල ඔබට අපිට මෙයාගේ අවස්ථාවක් ලබා දීම ගැන. ඒ වගේම ඔබගේ අනාගතයට සහ මෙම රේඩියෝ චැනලයට මම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව නැවතත් ලබා දීම ගැන. බොහොම ස්තුතියි.
හිරුගේ කිරණයි උණුහුම දෙන්නේ, සඳුගේ සෙවණයි සිහිල බෙදන්නේ, කරදියපු කුණයි රැකවල්ලන්නේ, එකම එක තැනයි මේ මිහි කතට පියෙන්නේ. විරිය විරිය ඇති රන් දරුවන් උපදින්නේ, ඒලෙන් බලසේනා බිහිවෙන්නේ, එක දජයක් යට ඒ සේනා රොක් වෙන්නේ, යන යන තැන ජයෙන් ජය ලබන්නේ. ඒ අභිමානෙන් මෞබිම බැබලෙන්නේ, ජය බංගා ලෝබේ තචලෙන භාපේ අපි එනවා මගේ අම්මේ. නෑ පෙර දුන්නබා ලක්මවගේ දෙනවා පුතා අම්මේ අම්මේ ලක්ෂ අම්මේ. පැහැදිලි මගයි ජායුතු, සෑම බාධා බිඳන් යමු අත්වැල් බැඳන් සීමාව ආකාශේ වේ.
නිරෝෂි, අපි පසුගිය සතිය අපේ වැඩසටහන තුළින් කතා කරා කුලි පදනම මත ගෙයක් ලබා ගැනීම පිළිබඳව. අපිට ඒ වැඩසටහන පිළිබඳ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. කුලි පදනම මත ගෙයක් ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු බොහෝ කරුණු දැනගන්නට ලැබුණා කියලා අපට හුඟක් දෙනෙක්
කියලා තිබ්බා. ඉතින් නිරෝෂි කෙනෙකු නවසීලන්තයේ ස්ථිර පදිංචි ලැබුණු පසු අවධානය යොමු කරන දෙයක් තමයි තමන්ට කියලා නිවසක් මිලදී ගන්න එක. ඉතින් ඒ පිළිබඳව තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ ගැන කතා කරන්න නවසීලන්තයේ සිටින සුදුසුම පුද්ගලයෙකු අපි එකතු කරගන්නවා අපේ වැඩසටහනට. නේද නිරෝෂි?
ඔව්. අද දවසේ අපිත් එක්ක කතා බහ කරන්න එකතු වෙන්නේ හාකෝට්ස් ඉග්නයිට් රියල්ටි අධිපති ඉරේෂ් තෙන්නකෝන්. අයිබෝන් ඉරේෂ්.
අයිබෝන් නිරෝෂි.
අපිට තියෙන හීනයක් තමයි නවසීලන්තයේ ස්ථිර පදිංචියක් ලැබුණු පසු ස්ථිර නිවාසයක් ලබා ගන්න එක. ඉතින් ඉරේෂ්, මම කැමතියි ඔබෙන් අහන්න මේ හීනය ළඟා කරගන්නේ කොහොමද කියන එක.
ඇත්තටම නිරෝෂි, එක මේ හොඳ ප්‍රශ්නයක්. මොකද හේතුව ගොඩක් නවසීලන්තයට ඇවිල්ලා ස්ටැබ්ලිෂ් වුණාම අපි මුලින්ම බලන්නේ කොහොමද ඉක්මනින් මේ රට ඇතුලේ සෙටල් වෙනවත් එක්කම කොහොමද ගියක් ගන්න කියලා. ඉතින් ඒක ඇත්තටම ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. නමුත් මේකට හොඳම දේ තමයි අර කලින් ඉඳන් අපි ප්ලෑන් කරගත්තාම ගොඩක් දේවල් ලේසි වෙනවා ලයිෆ් එකේ. ඉතින් මගේ ඇඩ්වයිස් එක තමයි මුලින් ඉඳන්ම හොඳ සේවින් පැටර්න් එකක් හදාගන්න, සල්ලි ටිකක් සේව් කරන්න, එක්ස්පෙන්සස් පොඩ්ඩක් ඩවුන් කරගන්න, මෝගේජ් බ්‍රෝකර් කෙනෙක්ව හරි ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් කෙනෙක්ව හරි නැත්නම් බැංක් එක ඉන්න මොබයිල් මෝගේජ් මැනේජර් කෙනෙක්ව වගේ හම්බෙලා ඉස්සල්ලා ප්ලෑන් කරගන්න කොච්චර කාලයක් ඇතුළත ඔයාට මේ සිහිනී සැබෑ කරගන්න පුළුවන්ද කියලා, ඒත් එක්කම කොච්චර ඩිපොසිට් එකක් ඕනද, මොන වගේ බජට් එකකටද ඔයාට යන්න පුළුවන් වගේ ඉන්කම් එක අනුව කියන එක දැනගන්න එක තමයි හොඳම ක්‍රමය. එතකොට හරි ලේසියෙන් ඒක ඇචීව් කරගන්න පුළුවන්.
ඉරේෂ්, රියල් එස්ටේට්, ප්‍රොපර්ටි මේ ශාස්ත්‍රයේ ඔබ දීර්ඝ කාලයක් සිටින පුද්ගලෙක්. ඉතින් අපිට කියන්න බලන්න නිවසක් මිලදී ගන්න හොඳම කාලය මොකද්ද කියන එක.
නිරෝෂි, ඇත්තම කිව්වොත් එහෙම නිවසක් මිලදී ගන්න හොඳම කාලය මම හැම වෙලේම කියනවා ඊයේ තමයි. ඉතින් ඒ මොකද ගොඩක් වෙලාවට අපි හිතේ හිතේ හිටියොත් එහෙම අපි ජීවිතේ ගොඩක් දේවල් achieve කරගන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා ඒ වැඩේ කරගන්න ඕන නම් ඒක දැම්ම කරන්න ඕන. ඉතින් ඒ නිසා හොඳම ටයිම් එක ඊයේ, නමුත් ඒක අද කරගන්න.
ඒ වගේම තමයි ඉරේෂ්, නිවසක් මිලදී ගැනීමේදී අපිට විශාල මුදලක් යට කරන්න සිදු වෙනවා. කොහොමද අපි මෝගේජ් එකක් අරගන්නේ? එයට අපිට තිබිය යුතු සුදුසුකම් මොනවද කියන එක අපි දැනගන්න කැමතියි. මේ ප්‍රශ්නයටම මම තවත් ප්‍රශ්නයක් එකතු කරනවා ඉරේෂ්. අපි අත්පිට මුදලට ගයක් ගන්නවා නම් කොහොමද ඒ ක්‍රියාපිළිවෙත?
ගයක් ගත්තදී නිරෝෂි ගොඩක් අය හිතනවා ලොකු මුදලක් ඕන කියලා ඒගොල්ලන්ට මුලින්ම ගේ ගන්න. එහෙම නැහැ. ඉතින් නවසීලන්තයේ ගොඩක් මේජර් බැංක්ස් ඒගොල්ලෝ ඔක්කොම මෝගේජ් දෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ගේ ඉන්කම් එක අනුව, මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ගේ ඉන්කම් එක අනුව ඔයගොල්ලන්ගේ ඩිපොසිට් එක චේන්ජ් වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන් 105% දැන් ෆස්ට් හෝම් බයි කෙනෙක් නම් ගොඩක් බැංකු මෝගේජ් දෙනවා. ඒ කියන්නේ උදාහරණයකට අපි ලක්ෂ 8ක ගයක් ගන්නවා නම් 105% කියන්නේ ඩොලර් 40,000ක වගේ මුදලක් තමයි අවශ්‍ය වෙන්නේ නිවස ගන්න. ඒක ඉතින් වේරි වෙනවා කේස් ටු කේස්. ඉතින් මේක ඇඩ්වයිස් එක ගන්න හොඳම කෙනෙක් තමයි ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් කෙනෙක්. ඒගොල්ලන් වර මං කලින් කිව්වා වගේ හම්බෙලා ඒගොල්ලන්ගෙන් අහගන්න කොච්චරක් ඔයාලට බරෝ කරන්න පුළුවන්ද, ඔයාලගේ ඉන්කම් එකත් එක්ක කොච්චර ඩිපොසිට් එකක් ඕනද කියන එක. ඊට අමතරව කාට හරි ඕන නම් මුළු මුදලම ගෙවල් ගන්නත් ඒකත් පුළුවන් මේ රට ඇතුලේ කරන්න.
ඉරේෂ්, අපි නිවසක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද? අපි මේ පිළිබඳව කතා බහ කරන්නටම අවශ්‍යයි. මොකද අපි සමහර වෙලාවට අලුත් මහදපු ගයක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පැරණි ගයක් ගන්න පුළුවන්. ඒක සමහර වෙලාවට ෆස්ට් ඕනගෙන් සෙකන්ඩ් ඕන වගේ ගයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ගෙවල් මිලදී ගැනීමේදී අපි සලකා බැලිය යුතු කරුණු මොනවද කියන එක අපි දැනගන්න කැමතියි.
නිරෝෂි, ගයක් ගන්නකොට හැම වෙලෙම බලන්න ඕන කරුණු තමයි එක පළවෙනි එක, ඒක මොන වගේ කන්ස්ට්‍රක්ෂන් එකක්ද, මේ සයිට් එක කොතනද තියෙන්නේ, ලෝකල් නේබර්හුඩ් එක කියන්නේ කොහොමද කියලා. මොකද හේතුව අර කතාවකට මම හැම වෙලෙම කියනවා අපි නරකමගේ හොඳම ස්ට්‍රීට් එකේ ගන්න එක හොඳයි හොඳමගේ නරකම ස්ට්‍රීට් එකට ගන්නවට වඩා. මොකද හේතුව ඇවිල්ලා කොස්මෙටික්ලි වාට ඕන වෙලාවක වැලිව ගැට් කරන්න පුළුවන්. නමුත් වාට ජෝග්‍රෆිකලි
ගෙදර තියෙන තැන වෙනස් කරන්න බැහැ නේ, ඉඩම තියෙන තැන. ඉතින් ඒ හින්දා හොඳ වටපිට පරිසරයේ හොඳ වෙන්න හොඳ growth එකක් තියෙන area එකක ගන්න එක තමයි පළවෙනියම කරන්න ඕන. දෙවෙනියට කාරණේ තමයි ඉතින් ගොඩක් වෙලාවට brick and tile ගයක් නැත්නම් weather board ගයක් වගේ ගන්නවා නම් තමයි හොඳ. මොකද ඒවා low maintenance. plaster වගේ ගෙවල් වලට හැම වෙලේම පොඩ්ඩක් බලන්න, ඒ වගේ ගයක් ගන්නවා නම් හොඳට සලකලා බලන්න, building report ගන්න. මොකද හේතුව සමහරක් plaster ගෙවල් වල leak issues තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් ගොඩක් වෙලාවට කරදර වෙන්න පුළුවන්. ඒ හින්දා ඒවා ටික බලාගෙන කොහොමත් ගයක් ගන්නකොට නෙත් එක තමයි අනිවාර්යෙන්ම ඔෆර් එකක් දානවා නම් ඔයා ෆස්ට් හෝම් බයින් කෙනෙක් නම් කන්ඩිෂනල් ඔෆර් එකක් දාන්න. ඒ කියන්නේ සබ්ජෙක්ට් ටු ෆයිනෑන්ස්, සබ්ජෙක්ට් ටු ලිම් රිපෝර්ට්, සබ්ජෙක්ට් ටු බිල්ඩින් රිපෝර්ට්, සබ්ජෙක්ට් ටු ඩ්‍රග් ටෙස්ට්, ඒ වගේ අරගන්න. මොකද හේතුව එතනදී ඔයගොල්ලන්ට ටිකක් ලේසි වෙනවා. ඒගේ මොනහරි ප්‍රශ්නයක් තිබ්බත් ඒ කොන්ට්‍රැක්ට් එක එකකින් අයින් වෙන්න. ඉතින් ඒ නිසා ඒක තමයි මම ඇඩ්වයිස් කරන්නේ.
ඉරේෂ්, අපේ නිවසක් මිලදී ගැනීමේදී යම් යම් නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ඔබේ අදහස් විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොන වගේ උපදෙසක්ද ඔබට දෙන්න පුළුවන්?
මං කලින් ප්‍රශ්න කිව්ව වගේම නිරෝෂි, නීතිමය උපදෙස් කියන්නේ ඇත්තටම ඉතින් සොලිසිටර් කෙනෙක්ව ඇඩ්වයිස් ගන්න. ඔයා කොන්ට්‍රැක්ට් එකක් දැක්කහම ඒක ෆෝවර්ඩ් කරන්න, ලිම් රිපෝර්ට් එක ෆෝවර්ඩ් කරන්න, ටයිටල් එක ෆෝවර්ඩ් කරන්න. ඉතින් ලෝය කෙනෙක්ගෙන් තමයි මේ නීතිමය උපදෙස් ගන්න ඕන. නමුත් ජෙනරලි මම කිව්වොත් රියල් ස්ටේට් ඒජන්ට් කෙනෙක් විදිහට මම කලින් කිව්ව වගේම ඔෆර් එකක් දානවා නම් අර වගේ කන්ඩිෂනල් ඔෆර් එකක් දාන්න. එතකොට ඔයාට මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් වුණොත් ඔයාට එතනින් ගැලවෙන්න පුළුවන්. නමුත් ගොඩක් අය ඒ කන්ඩිෂන්ස් දාන්න තු වෙනවා. අමතක කරන්න එපා, ඔයා සේල්ස් ඇන්ඩ් පර්චේස් ඇග්‍රීමෙන්ට් එකක් සයින් කරපුවාම නවසීලන්තය ඇතුළත ගියක් ගද්දී ඒක ලීගලි බයින්ඩින් කොන්ට්‍රැක්ට් එකක්. ඉතින් ඒ නිසා හැම වෙලේම හරි දේ හරි විදිහට කරන්න. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.
එතකොට නෝත් අයිලන්ඩ් වෙන්න පුළුවන්, සවුත් අයිලන්ඩ් වෙන්න පුළුවන්, එමත් නැත්නම් නිව්සීලන්ඩ් වල නගරෙන් නගරයට වෙන්න පුළුවන්. මං හිතන්නේ ගෙවල් වල මිල විවිධාකාරයි. මේ පිළිබඳව අපි කතා බහ කරොත් ඔබට දෙන්න පුළුවන් අදහස මොකද්ද?
නිරෝෂි මෙහෙමයි, දැන් නෝත් අයිලන්ඩ් සවුත් අයිලන්ඩ් ගත්තාම ඕක්ලන්ඩ් ගත්තොත් ඕක්ලන්ඩ් කමර්ෂියල් සිටි එක හින්දා ඕක්ලන්ඩ් වල ප්‍රයිස් එක ගොඩක් වැඩි අනිත් ඒරියාස් වලට වඩා වැඩි. එතකොට සිටි එක ඇතුලේ ප්‍රයිස් එකට වඩා වැඩි සිටි අඩුයි සිටි එකකින් එළිය. එතකොට අනිත් සිටිස් වලත් ගොඩක් වෙලාවට දැන් වෙලින්ටන් ගත්තොත් ඒත් එහෙමයි. වෙලින්ටන් සිටි එක ඇතුලේ කිලෝමීටර් 10ක් 15ක් ඇතුළත තියෙන ප්‍රයිස් එක නෙමෙයි, කිලෝමීටර් 30ක් ඇතුළත තියෙන්නේ. එතකොට ඊට අමතරව දැන් සවුත් අයිලන්ඩ් ගත්තොත් එහෙම ක්‍රයිස්ට් චර්ච් වල රීසනබල් මාකට් එකක් තියෙනවා. ඉතින් ස්ටිල් අෆෝඩබල්. දැන් ක්වීන්ස් ටවුන් ගත්තොත් එහෙම ඒක ටූරිස්ට් සිටි එකක් හින්දා ඒ මාකට් එක ඩ්‍රිවන් බයි ද ටූරිස්ට් ඇට්‍රැක්ෂන්. එතකොට ගොඩක් අය ඉන්වෙස්ට් කරනවා ඒ සයිඩ් එකට. ඉතින් එතකොට ඒ වගේ ප්‍රොපර්ටිස් ගොඩක් ගණන් වැඩි. වනක ගත්තොත් සවුත් අයිලන්ඩ් වල ඒත් එහෙමයි. නමුත් තම පල්ලහැට ගිහලා ඉන්වකාගිල් ගත්තොත් එමේ ඉන්වකාගිල් කියන්නේ ගොඩාක් ගණන් අඩු ප්‍රදේශයක්. ඉතින් මේ නෝත් අයිලන්ද සවුත් අයිලන්ද කියලා නෑ, එක එක ඒරියාස් වලට අනුව, එක එක සිටිස් වලට, සබර්බ්ස් වලට අනුව ප්‍රයිස් එක වේරි වෙනවා නිව්සීලන්ඩ් ප්‍රොපර්ටිස් වල.
අද දවසේදී කතා බහට එකතු වුණේ හාකෝ සිග්නයිට් රියල්ටි අධිපති ඉරේෂ් තෙන්නකෝන්. ස්තුතියි ඉරේෂ්. අපි හැම දවසකම නිරෝගීව ජීවත් වෙන උත්සාහ කරනවා. හැබැයි අපට එලෙස ජීවත් වන්නට, නිරෝගීකම රැකගන්නට අපට උපදෙස් අවශ්‍යයි. ඒ නිසාම තමයි ජන්මභූමි අපි සූදානම් ඔබට එය ලබා දෙන්න. අද අපි කතා බහ කරන්න සූදානම් වන්නේ තයිරොයිඩ් ආශ්‍රිත මතුවන ගැටලු පිළිබඳව. ඒ පිළිබඳව කතා බහ කරන්න අපත් සමග එකතු වන්නේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ දියවැඩියව සහ අන්තර්සර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමන තිලක.
ආයුබෝවන් නිරෝෂි.
වෛද්‍යතුමනි, ජන්මභූමි ශ්‍රාවකයන්ට දැනගන්නත් එක්කම අපි මුලින්ම තයිරොයිඩ් ග්‍රන්ථිය මොකද්ද කියලා හඳුනාගෙන ඉමු. ඒත් එක්කම එහි තියෙන කාර්යභාරය කුමක්ද කියන එකත් අපිට කියලා දෙන්න.
ඔවුනි රෝෂි, මේ තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ කෙනෙකුගේ බෙල්ලේ ඉදිරි කොටසේ සමනලයේ හැඩයට තියෙන ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථියෙන් නිපදවන ප්‍රධාන හෝමෝනය තමයි තයිරොක්සින් කියන්නේ. තයිරොක්සින් හෝමෝනය කියන්නේ කෙනෙක් උපන්දා සිට මිය යනතුරුම ජීවිතය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය වන හෝමෝනයක්. මුලින්ම කුඩා කාලයේදී ලදරුවෙක්ගේ මොළේ වර්ධනය සඳහා මේ හෝමෝනය අත්‍යවශ්‍ය වෙනවා. කෙනෙකුගේ මතකය ශක්තිය පවත්වාගෙන යෑමටත් මේ අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට කුඩා ළමයෙකුගේ වැඩිම අස්තිවල වැඩිම සඳහා මේ හෝමෝන අත්‍යවශ්‍ය වෙනවා. ඉන් පසුවත් කෙනෙකුගේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා පවත්වාගෙන යාමට සහ උෂ්ණත්වය පවත්වාගෙන යාම වැනි ඉතාමත් වැදගත් කරුණු බොහෝ දෙයකට මේ හෝමෝන අත්‍යවශ්‍ය වෙනවා. කෙනෙකුගේ සමේ තියෙන තත්ත්වය, හිස කෙස්වල තත්ත්වය වැනි නොයෙකුත් මේ දේවල් හොඳ ආකාරයෙන් පවත්වාගෙන යෑමට මේ හෝමෝනය නොයෙක් වක්‍රාකාරව සහ නොයෙකුත් ආකාරයෙන් මේ බලපාන.
එතකොට වෛද්‍යතුමනි, මේ ආශ්‍රිතව වැළඳෙන්න පුළුවන් රෝග තත්ත්වයන් මොනවාද?
රෝග කීපයක් තියෙනවා. ඉන් ප්‍රධානතම වන්නේ ඒ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම, හෝ අපි කියනවා මන්ද තයිරොයිඩතාවය කියලා. ඒ නිපදවන තයිරොක්සින් හෝමෝනය නොයෙකුත් හේතු නිසා ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් නිපදවුවොත් අපි කියනවා මන්ද තයිරොයිඩතාවය, හෝ හයිපෝතයිරොයිඩිසම් කියලා ඉංග්‍රීසියෙන්. ඊළඟට ඒකේ අනිත් පැත්ත, මේ හෝමෝනය නොයෙකුත් හේතු නිසා සමහර විට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවන අවස්ථා තියෙනවා. ඒ විට අපි කියනවා අධි තයිරොයිඩතාවය කියලා, නැත්නම් හයිපර් තයිරොයිඩිසම් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේ ක්‍රියාකාරීත්වය අඩු වැඩි වීම වලට අමතරව මේ ග්‍රන්ථියේ සමහර වෙලාවට ගැටිති ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා මේ ගලගණ්ඩය, නැත්නම් මේ බෙල්ල ඉදිරියේ මේ ග්‍රන්ථියේ ඉදිමිලා ගලගණ්ඩය තත්ත්වය ඇති වෙන අවස්ථා තියෙනවා. මේ ග්‍රන්ථියේ ඉදිමීම නිසා ගලගණ්ඩය කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ගලගණ්ඩයේ ඉදිමුණ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති ඇති වෙලා සමහර විට එහි පිළිකා තත්ත්වයක් පවා, තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා වර්ග දෙක තුනක් තියෙනවා, එවැනි දුර්ලභ අවස්ථාත් අපිට දකින්න පුළුවන්. මෙන්න මේ ප්‍රධාන රෝග ටික තමයි මේ ග්‍රන්ථියේ දක්නට ලැබෙන්නේ.
වෛද්‍යතුමනි, දැන් තමන්ට හෝමෝන ප්‍රශ්නයක් තියෙනවා කියන එක දැනගන්නේ කොහොමද? මොකද අපි දන්නවා අපේ පියවි ඇසට වෙනසක් දැක්කොත් අපි වහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට මේ හෝමෝන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කිසිම දෙයක් අපිට දැනෙන්නේ නැතිව. ඉතින් එතකොට මේ පිළිබඳව කොහොමද අපි දැනගන්නේ?
මේ ග්‍රන්ථියේ ප්‍රශ්නයක් තියෙනවද කියලා නිරෝෂි දැනගන්න ක්‍රම කීපයක් තියෙනවා. විශේෂයෙන් මේ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු නම් කෙනෙකුට මුලින් උදේ කාලයේදී ඇති වෙන නිදිමත ගතිය, බඩ වේලීම, නැත්නම් අපි කියනවා කොන්ස්ටිපේෂන් කියලා, අධික ලෙස හිස කෙස් හැලීම, හමේ ඇති වෙන වියලි භාවය, ඊළඟට සීතල දරා ගැනීමට ඇති නොහැකියාව අසාමාන්‍ය ලෙස මෙවැනි ලක්ෂණ වලින් පටන් ගන්න පුළුවන්. ඊළඟට කෙනෙක්ගේ මතකය අඩු වෙලා එදිනෙදා කරන වැඩ කරගන්නට පවා බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඊටත් ඔබට ගියාම රෝගය වැඩි දුර උඩුදුවා ගියොත් අඩු හෝමෝන තත්ත්වය, මූණ ඉදිමිලා, අතපය ඉදිමීම, කකුල් ඉදිමීම වැනි ලක්ෂණ වලට පවා යන්න පුළුවන්. ඉතින් මෙවැනි ලක්ෂණ තියෙනවා නම් කෙනෙක් අපි හිතන්න ඕනේ මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වෙලාද කියලා. අනිත් අතට ගත්තහම ක්‍රියාකාරීත්වය වැඩි වුණොත් දැනෙන ප්‍රධානම රෝග ලක්ෂණ තමයි පපුවේ ඇති වෙන ගැහෙන ගතිය, නැත්නම් පැල්පිටේෂන්ස් කියලා අපි කියනවා. අධික ලෙස, අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම, කෙනෙක්ගේ සිසුරේ බර කිසිම හේතුවක් නැතුව බර අඩු වෙන ප්‍රවණතාවය, නිතර දාඩිය දාන ගතිය වැඩිවීම සහ බඩේලිය යන ගතිය නිතර නිතර ඇතිවීම වැනි දේවල් වෙන්න පුළුවන්. සමහරුන්ට අධික ලෙස තරහ යන ගතියක්, නුරුස්සන ගතියක් අනිත් අයව, මෙවැනි ලක්ෂණ පවා මේ අධි තයිරොයිඩතාවය හෝමෝනය වැඩි වෙච්ච අවස්ථාවලදී ඇති වෙන්න පුළුවන්. ගලගණ්ඩය නම් බොහෝ විට වෙන කෙනෙක් ඔබට කියන්න පුළුවන් ඔබේ බෙල්ල ඉදිමිලා තියෙනවා, හෝ කන්නඩියක් ඉදිරියට ගියාම බොහෝ දෙනා දකිනවා, අලල බැලුවාම ගැටිති වගේ සමහර වෙලාවට දැනෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදීත් මේ ග්‍රන්ථි ඉදිමිලා ගැටිති ඇවිල්ලාද කියලා අපි පරීක්ෂා කර බලන්න ඕනේ.
වෛද්‍යතුමනි, මේ ප්‍රශ්නය මම හිතන්නේ විශාල වශයෙන්ම කාන්තාවන්ට එන ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නම ඕනේ. මොකද මේ හෝමන ප්‍රශ්න නිසා කාන්තාවන්ට දරුවන් ලැබීම ඉතාමත්ම අඩු ප්‍රවණතාවයක් තියෙනවා. ඒක අපි කවුරුත් දන්න දෙයක්. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස් ඉතාමත්ම වටිනවා. ඒ වගේම ඒ සඳහා පිළියම් මොනවාද කියන එකත් අපි දැනගන්න කැමතියි.
ඔවුනි රෝෂි, විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදී ස්ත්‍රීන්ගේ ආර්ථව චක්‍රයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. වැඩිපුර රුධිර පිටවීම වැනි දේවලුත් එහි අක්‍රමේ හරියට දිනවලට ආර්ථව චක්‍රය හැදෙන්නේ නැති අවස්ථාත් තියෙනවා. සරුභාවයේ අඩුකමකුත් යම් ප්‍රමාණයකට ඇති වෙන්න පුළුවන්. ඊටත් වඩා භයානක එවැනි කෙනෙක් පිළිසිඳ ගත්තොත් ඒ හැදෙන කලලය, ඒ දරුවාගේ මොලේ වර්ධනය අධික ලෙස මේ හානියට පත් වෙන්න පුළුවන්. එවැනි අම්මා කෙනෙක්ගෙන් උපදින දරුවෙකුට සමහර වෙලාවට අපි කියනවා මන්ද බුද්ධික තත්ත්වයෙන් උපදින්න අවස්ථාව තියෙනවා. මේක නිසා මං හිතන්නේ දරුවෙක් හදන්න ඉන්න කෙනෙක් මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඒ පරීක්ෂණයක් කරලා බලන එක මං හිතන්නේ එහෙම සැකයක් තියෙනවා නම් විශේෂයෙන්ම හෝ තමන්ගේ පවුලේ කෙනෙකුට මේ තයිරොයිඩ් රෝගය එහෙම තියෙනවා නම් පවුලේ අනගතියක් තියෙනවා නම් එවැනි පරීක්ෂාවක් කරලා බලන එක ඉතා හොඳයි කියලා මම යෝජනා කරනවා.
වෛද්‍යතුමනි, අපි දන්න දෙයක් තමයි තයිරොයිඩ් පිළිබඳව කතා බහ කරනකොට අපි කියන එකක් තමයි තයිරොයිඩ් අඩුයි, තයිරොයිඩ් වැඩි. ඉතින් මේ සඳහා ඇතිවන ලක්ෂණ අපි වෙන්වෙන් වශයෙන් කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. තයිරොයිඩ් අඩු වුණාම මොනවද ඇතිවන ලක්ෂණ, ඒ වගේම තයිරොයිඩ් වැඩි වුණාම ඇතිවන ලක්ෂණ මොනවද කියන එක දැනගන්න කැමති.
නිරෝෂි, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු හා වැඩි වුණාම මම කලින් පැවසූ පරිදි අර ඒ රෝග ලක්ෂණ තමයි මතුවෙන්නේ. නැවත පැවසුවොත් අඩු වුණොත් ඇතිවන ලක්ෂණ හමේ වියලිභාවය, උදේ කාලේ ඇතිවන නිදිමත ගතිය, කොන්ස්ටිපේෂන් නැත්නම් මලබද්ධය වැනි ලක්ෂණ, මතකය අඩුවීම, සීතල උරුස්සා ගැනීමට ඇති හැකියාව අඩුවීම, අන්න මේ වැනි දේවල් තමයි අඩු ලක්ෂණ. වැඩි වුණොත් මං කලින් පැවසූ පරිදි අධික ලෙස දහඩිය දැමීම, හේතුවක් නොමැතිව ඇඟේ ශරීරයේ බර අඩුවීම, ඊළඟට මානසික කෙනෙක් කියන තරහ යාම වැඩිවීම වැනි ලක්ෂණ තියෙන්න පුළුවන්. පපුව ගැහෙන ගතිය, හෘදේ ස්පන්දන වේගය වැඩි වෙලා අපි කියනවා පැල්පිටේෂන්ස් වැනි, මෙන්න මේ වැනි තත්ත්ව තමයි කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. ඊටත් අමතරව මට එකක් අමතකුණා, ගැහෙන ගතිය. ඇඟිලි එහෙම අපි අත දිගැරලා ඉන්නකොට සමහර වෙලාවට ඇඟිලි ගැහෙන ගතියක් කියනවා, ට්‍රෙමර් කියලා කියනවා. මෙන්න මේ ලක්ෂණ තමයි විශේෂයෙන්ම ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි වුණොත් අපිට දැනගන්න පුළුවන්.
වෛද්‍යතුමනි, අපි තයිරොයිඩ් ඒ වගේම හෝමෝන ප්‍රශ්න ගැන කතා බහ කරනකොට නිතරම අහන්න ලැබෙන වචනයක් තමයි TSH කියන වචනේ. ඇතර මේ TSH කියන්නේ මොකද්ද? අපි ඒක දැනගන්න කැමතියි.
නිරෝෂි, TSH කියන්නේ තයිරොයිඩ් ස්ටිමියුලේටින් හෝමෝන් කියන එක. මේ හෝමෝනය තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන එකක් නෙවෙයි, පිටියුට්‍රි ග්‍රන්ථියෙන් නිපදවන මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය පාලනය කරන මොලේ යටකොටසේ තියෙන පිටියුට්‍රි ග්‍රන්ථිය කියන ඒ ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝනයක් තමයි මේ TSH කියන්නේ. එයින් අපි කොහොමද තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාව මනින්නේ කියලා කෙටියෙන් පැහැදිලි කරොත්, තයිරොයිඩ් ග්‍රන්ථියෙන් හෝමෝන හැදෙනකොට තයිරොක්සින් හෝමෝනය ග්‍රන්ථියෙන් හොඳට හැදෙනවා නම් ඒ හැදෙන හෝමෝනය පිටියුට්‍රි ග්‍රන්ථියට දැනෙනවා. ඒ රුධිරේ මාර්ගයෙන් ඒ හෝමෝනය පිටියුට්‍රි ග්‍රන්ථියට ගියහම ඒ ග්‍රන්ථියෙන් TSH කියන හෝමෝනය හැදෙන ප්‍රමාණය අඩු කරනවා. අඩුවෙන් ග්‍රන්ථිය අඩුවෙන් වැඩ කළා තයිරොක්සින් කියන හෝමෝනය ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් නිපදවුවොත් පිටියුට්‍රි ග්‍රන්ථියෙන් වැඩිපුර TSH හදලා කියනවා මේ තයිරොයිඩ් ග්‍රන්ථියට තව තව හදන්න කියලා. ඉතින් එහෙම ගත්තාම මේ TSH කියන හෝමෝනය පිටියුට්‍රි ග්‍රන්ථියෙන් නිපදවලා තයිරොයිඩ් ග්‍රන්ථියට පණිවිඩයක් යවන හෝමෝනයක් හැටියට තමයි අපි සලකන්නේ. ක්‍රියාකාරීත්වය අඩු වුණොත් TSH කියන ඒ හෝමෝනය වැඩි වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වුණොත් ඒ TSH කියන හෝමෝනය දශම ගානට අඩු වෙනවා. ක්‍රියාකාරීත්වය අඩු වුණොත් TSH එක 5 6 10 15 20 දක්වා වුණත් වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ TSH කියන හෝමෝනෙන් කරන්නේ.
වෛද්‍යතුමනි, අපි මේ කතා කරපු TSH తత్వය ගැන අපි කතා බහ කරනකොට අපි දන්න දෙයක් තමයි මේ සඳහා කරන ප්‍රතිකාර දීර්ඝ ලෙස කරන්නට ඕනේ කියන එක. එතකොට වෛද්‍යතුමනි, කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට මේක නිට්ටවට සුව කරගන්න බැරිද? එහෙම නැත්නම් නිට්ටවට සුව කරන්න පුළුවන්ද කියන එක. ඒ පිළිබඳව ඔබේ අදහස් කුමක්ද?
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිරෝෂි සමහර වෙලාවට ජීවිත කාලයම පවතින අවස්ථා තියෙනවා. එවැනි අවස්ථා තමයි ඒ කෙනෙක්ගේ අපි සමහරලාට TPO ඇන්ටිබොඩීස් කියලා, නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියට විරුද්ධව ඇඟේ ප්‍රතිදේහ සැදී තිබෙනවද කියලා බලන පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයේදී ඒ ප්‍රතිදේහ ඉතා විශාල ලෙස තියෙන අයගේ අපි කියන ඔටෝඉමියුන් තයිරොයිඩයිටිස් කියලා තත්ත්වයක් තියෙනවා. කාලය යෑමෙන් මේ ග්‍රන්ථිය ඒ ප්‍රතිදේහවල ප්‍රතික්‍රියාව නිසා එන්න එන්න ඇකිලෙන ගතියක් ඇවිල්ලා ජීවිත කාලයම තයිරොක්සින් ගන්න වෙන්න පුළුවන්. නමුත් එහෙම නැති කට්ටියගේ සහ සමහරුන්ගේ අවුරුදු 3-4ක් 5ක් විතර බෙහෙත් ගත්තාම ඉබේම මේ රෝගය සුව වෙනවා. අයඩින් මදි පළාතක නම් යම් ප්‍රමාණයක් අයඩින් ලබා ගත්තොත් ලුණු මාර්ගෙන් හෝ මුහුදු මාළු අයඩින් අඩංගු ආහාර වැඩිපුර භාවිතා කිරීමෙනුත් මේ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය යථාතත්වයට පත් වෙන්න පුළුවන්. ඊට අමතරව අධි තයිරොයිඩතාවය නැත්තම් ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවලදී සාමාන්‍යයෙන් අපි බෙහෙත් මාර්ගයෙන් මේ රෝගය පාලනය කරන්නේ අවුරුදු 2ක් උපරිම 3ක් දක්වා පමණයි. ඊට පස්සේ රේඩියෝ අයඩින් කියලා ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඒත් බැරි වුණොත් ශල්‍ය කර්මයක් කරලා මේ ග්‍රන්ථිය අයින් කිරීමට අවශ්‍යයි. මොකද අර අධි තයිරොයිඩතාවයට දෙන ඒ බෙහෙත් වර්ග ශරීරයට විෂ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අර තයිරොක්සින් හෝමෝනයට වඩා ඒක විෂ සහිතයි. ඉතින් මෙන්න මෙවැනි ආකාරයෙන් තමයි වෙන්නේ. හැමතිස්සෙම මේ ජීවිත කාලෙම පවතිනවා කියලා කියන්න අමාරුයි. නමුත් වැඩි ප්‍රතිශතයකගේ අඩු තයිරොයිඩතාවයේ ජීවිත කාලෙම යන්නත් පුළුවන්. වැඩි අවස්ථාවලදී 50%ක් විතර අර දෙවැනි ක්‍රමය කියන්නේ රේඩියෝ අයඩින් හෝ ශල්‍ය කර්මයකින් කරොත් ඉතින් ඔවුන්ට ජීවිත කාලයේදීම තයිරොක්සින් හෝමෝනය පිටින් දෙන්න වෙනවා. 50%ක් විතර රෝගය අවුරුදු 2-3කින් සමනය වෙන අවස්ථා තියෙනවා. මේකයි තයිරොයිඩ් හෝමෝන රෝගවල මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන රෝගවල තත්ත්වය.
ස්තුති වෛද්‍යතුමනි, මෙම වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව නැවතත් මෙවැනි කතා බහකින් හමු වෙමු.
බොහොම ස්තුතියි නිරෝෂි මට ආරාධනා කරාට.
හැම කෙනෙකුගේම ජීවිතය යුද බිමක් වගේ. ඔබ ඒ කියමන අහලා තියනවාද? ඇයි එහෙම කියන්නේ? මොකද අපිට මුණ ගැහෙන්නේ අභියෝගම නිසා. එතකොට ජීවිතය දිනනවා කියලා කියන්නේ මොකද්ද? ඒ අභියෝග වලට මුහුණ දී ජයගන්න ක්‍රියාවලිය තමයි ජීවිතය දිනනවා කියලා කියන්නේ. ජීවිතය දිනන්නේ කොහොමද කියලා අද කතා කරන්න අපත් සමග එකතු වෙනවා ලංකාවේ සිට මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද සිල්වා මහත්මයා. අමින්ත, ජීවිතය දිනන්නේ කොහොමද?
සුබ දවසක් කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ආයිත් අපි හමු වෙනවා. සතක්ම දසදහස් ගානකින් දුර ඉඳලා ලංකාවේ ඉඳලා නවසීලන්තයේ ශ්‍රාවක ඔබ වෙනුවෙන් අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ධනාත්මක දේවල් ටිකක්. අද අපි කතා කරන්නේ මේ බහල ඇති ස්ටීවන් කවි මහත්මයාගේ 7 habits of highly effective people කියලා පොතක් තියෙනවා. ඒ පොතේ කියන්නේ ජීවිතේ ජයගත්තු පළදායි පුද්ගලයන්ගේ හොඳ පුරුදු 7ක් ගැන තමයි කතා වෙන්නේ. හැබැයි අපි මේ 7 ගැන නෙමෙයි අද කතා කරන්නේ, මේ 7 මේ පුරුදු 7ේ 7 වෙනි පුරුද්ද ගැන. හත්වෙනි පුරුද්ද කියනවා ශාපන්ද සෝ කියලා. මේ පිහිය නැත්තම් තලය මුවත් කරන්න කියලයි මේක කියන්නේ. එතපස්සේ මේකෙන් කියන්නේ මොකක්ද? මෙතුමා කියන විදිහට we have to take a rest කියන එක. චූටි රෙස්ට් එකක් ගන්න කියන එක තමයි තියෙන්නේ එක දිගට වැඩ කරලා. ඔබ බලන්න ජපන් ජාතිකයෝ විනාඩි 55ක් වැඩ කරාම විනාඩි 5ක් පොඩි බ්‍රේක් එකක් ගන්නවලු. කොවිඩ් එකේදී අපි කම්පියුටර් එක ගොඩක් පාවිච්චි කරනකොට අපිට කිව්වා තත්පර 20ක් එක දිගට කම්පියුටර් එක දිහා බලාගෙන ඉන්නකොට ඊට පස්සේ ඇහැ අහකට අරගන්න කියලා කිව්වා තත්පර 20ක්. ඇහැ අහකට අරගෙන අඩි 20ක් හරි මීටර් 20ක් දුර තියෙන මොකක් හරි වස්තුවක් හරි ඔබ්ජෙක්ට් එකක් දිහට බලන්න කියලා කිව්වා. අපි කියන එක 20-20-20 රූල් කියලා. ඉතින් මේක තමයි නිරෝෂි ඇත්තටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ තියෙනවා මේ ශාපන්ද සෝ තලේ මොහත් කරන කතාවේ කරුණු හතරක් ගැන අපි කතා කරනවා. එක තමයි ෆිසිකල් ඩයිමෙන්ෂන්, mental dimension, emotional dimension සහ spiritual dimension කියන කාරණේ. ඒතර පළවෙනි එක තමයි physical dimension. ඒ කියන්නේ ඔබගේ ශරීරය පිළිබඳ ඔබ කොහොමද මේ තලයේ මුවත් කරන්නේ, relax වෙන්නේ කියන කාරණේ. එතනදී කියනවා අපිට පුළුවන් තරම් ව්‍යායාම කරන්න කියලා. පුළුවන් තරම් ව්‍යායාම කරන්න කියන එක දියුණු රටක් නිසා ඔබ සියලු දෙනාම අනිවාර්යයෙන්ම කරනවා කියන එක මම තරයේ විශ්වාස කරනවා. ඊළඟට කියනවා හොඳ eating habits, eat healthy habit එකක් පාවිච්චි කරන්න කියලා. මම හිතන ඒකත් ඔබ කරනවා ඇති කියලා. හොඳට ව්‍යායාම කරන්න, ශරීරයට ගුණදායක දේවල් ටික කන්න බොන්න කියනවා. තුන්වෙනි කාරණයක් කියනවා මේ physical dimension එකේ මේ ශරීරය ගැන ඔබගේ කතා කරනකොට හොඳ නිින්දක් අරගන්න, හොඳ rest එකක් ගන්න කියලා. සා අවසාන කතාව කියනවා හොඳ හුස්මක් අරගන්න, හොඳට relax වෙන්න කියලා. මෙතනදී මම ඔබට යෝජනා කරනවා පුළුවන් තරම් දවසේ යම්කිසි කාලයක් විඩංගු කරන්න එක උදේ වෙන්න පුළුවන්. වැඩට යන්න ඉස්සෙල්ලා නිදාගෙන නැගිටිට පස්සේ නැත්තම් වැඩ ඇරලා එනකොට මේ ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කරන්න කියලා. relax කරන්න. හොඳ පිරිසිදු ඔක්සිජන් ටිකක් ගේ ඇතුළට වෙලා relax කරනවට වඩා එළියට ගිහිල්ලා මේ ස්වභාව ධර්මයත් එක්ක පොඩි ගනුදෙනුවක් කරන්න පුළුවන් නම් මේ ෆිසිකල් ඩයිමෙන්ෂන් එක, මේ ශරීරය මුවත් කිරීම කියන එක කරන්න පුළුවන් කියලා කියනවා. අපි බලමු දෙවෙනි කතාව. mental dimension, ද මනස කොහොමද මුවහත් කරන්නේ? මනස මුවහත් කරන්න පළවෙනියෙන්ම කියනවා ස්ටීවන් කවි මහත්තයා හොඳට කියවන්නලු. ඉස්සර කිව්වනේ බේකන් සාමිවරයා කියවීමෙන් පරිපූර්ණ මිනිසෙක් ඇති වෙයි කියලා. එතකොට ඔය කම්පියුටර් එක, ඔය තාක්ෂණ මෙවල මුකුත් ඇවිල්ලා නැහැ. එතකොට බ්‍රේන් එකේ ගේම් එකක් තමයි තිබුණේ. හැමදේම බ්‍රේන් එකේ තමයි තිබුණේ. ඒතර හොඳට කියවන්න කියලා කිව්වේ. කියවන්න තරමට ඔබට ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ හොඳට ඉගෙන ගන්න කියලා කිව්වා. ඊළඟට කියනවා පුළුවන් තරම් ලියන්නලු. තමන්ට එන අදහස්, මම මේ කියන්නේ මේ මනස ගැනනේ කතා කරන්නේ, මේ මනස කොහොමද මේක මනස මොහත් කරන්නේ කියන එක. sharpen the mind, mental dimension එකේදී. එතකොට ඒක කියනවා පුළුවන් තරම් ඔබට එන අදහස් ටික ලියන්න කියලා. එතකොට ඔබ හොඳට ඉගෙන ගත්තා, ඔබ හොඳට කියවනවා, ඔබ කියවලා තියෙනවා, ඒ දේවල් ටික ලියන්න. හතරවෙනි කාරණයක් තියෙනවා අලුත් දැනුම අරගන්න කියලා. Learn new skills. එතන මේ ටික කරගත්තොත් අපිට mental dimension එක, මනස මෝහත් කරගන්න පුළුවන්. තුන්වෙනි කාරණේ emotional dimension. emotional dimension කියලා කිව්ව ගමන් emotional කියලා කියනකොට emotion කියනකොටම මතක් වෙනවා අපේ heart, හදවත. චිත්තවේගී බුද්ධිය කියලායි කියන්නේ. ඉමෝෂනල් ඉන්ටලිජන්ස් කියන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි කට්ටියට හොඳ IQ එකක් තියෙනවා. ඒ වුණාට අපි කොතෙක් දුරට අපේ ඉමෝෂනල් ඉන්ටලිජන්ස් එක තියෙනවාද? ඒ කියන්නේ ප්‍රශ්නයක් ආපු වෙලාවට මේ හදවතින් තීන්දුව తీරන ගන්න පුළුවන්ද කියන කාරණේ එනවා. ඒකන තමයි මේ කතා කරන්නේ. එතකොට මේක කොහොමද ඉමෝෂනල් ඩයිමෙන්ෂන්, මේ චිත්ත වේගය කොහොමද පොඩි අපි මෝහත් කරගන්න කියන කාරණේ පළවෙනි එක කියනවා, ඔබ පුළුවන් තරම් හොඳ සහ සම්බන්ධතා ඇති කරගන්න, build strong relationships කියලා කියනවා. මිතුරන් එක්ක අඳුරන් නැති කට්ටිය අද ලංකාවේ මිනිස්සු අපි ගොඩක් කලාවට අපිට ගොඩක් පිටිජාතිකයන් කැමති. මොකද හේතුව අපේ රිලේෂන්ෂිප් එක නිසා. අපි රෙස්පෙක්ට් කරනවා ඊළඟ කතාව give and take love කියන එක. ගොඩක් කලාවට මිනිස්සුන්ට වරදින දෙයක් තමයි අපි we tend to receive. No, better to give first. Give and take. පුළුවන් තරම් hina වෙන්න කියලාත් කියනවාට සින්දුවක් තියෙනවා. සිනාසෙන්න එතකොට තර වෙන්නේ කියලා කියනවා. ඉතින් මම දන්නේ නැහැ ඒක කොතෙක් දුරට ඇත්තද කියලා. ඒ වුණාට සින්දුවේ තිබ්බට පුළුවන් තරම් hina වෙන්න කියලා. බලන්න ඔබව ලංකාවේද කියලා. ඔය නව ශ්‍රීලන්තේ ඉන්නකොට කෙනෙක් දැක ගමම ඔබව මනිනවා. ඔබගෙන් අහනවා ආ you are Sri Lankan, ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද කියලා අහන්නේ මේ තියෙන qualities ටික නිසා. හොඳ relationship එකක් අපි maintain කරනවා, හොඳට ආදරය පෙන්වනවා සහ සතුටින් අපි ඒගොල්ලොත් එක්ක සිනාසෙන නිසා. ඉතින් තුන්වෙනි කාරණේ තමයි මෙතනදී අපි කතා කරපු දේ, emotional dimension. කොහොමද මේ චිත්ත වේගය, කියන්නේ හදවත කොහොමද පොඩ්ඩක් අපි මෝහත් කරගන්නේ කියන කාරණේ. හතරවෙනි නිසා අවසාන කාරණේ. මේක තමයි soul එක, ආත්මය. ආත්මය කොහොමද spiritual dimension එක. දැන් අපි හැම කෙනාම කැමතිනේ ඊළඟ ආත්ම භාවය හොඳ තැනකට යන්න කියලා. ඉතින් එතකොට අපිට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි මෙතනදී කරන්න පුළුවන් දේ ඊළඟ ආත්මය හෝ මේ භවය කුමන දෙයක් හොඳට ගත කරගන්න නම් පළවෙනිම දේ තමයි අපි අර මෙඩිටේට් කරන එක, භාවනාවක් කරන එක චුටි වෙලාවක්. ඒක හරි වැදගත් අපිට. මම අර මුලදිත් අපි කිව්ව කතාවකදී තිබුණා චුටි තලයේ මුවත් කරගන්නකොට අපි කිව්වා පොඩි රෙස්ට් එකක් ගන්න කියලා. එතකොට මේ මෙඩිටේට් කරනකොට වෙන්නේ ඇවිල්ලා අපි චුටි රෙස්ට් එකක් ගන්නවා. ගොඩක් වෙලාවට හිත සංසුන් කරගන්න ඇස් දෙක පියාගෙන, සමහර ඇස් දෙක අරගෙන වෙන්න පුළුවන් එක අරමුණක් දිහා බලාගෙන, සමහර ඇස් දෙක වහගෙන වෙන්න පුළුවන් එක අරමුණක් මෙනෙහි කරගනිමින් භාවනා කරන්න. එතකොට අපිට තියෙන කොටාරියක් ප්‍රශ්න වලට, කොටාරියක් දේවල් වලට අපිට සර්ව සුබදායි විසඳුම් ලැබෙනවා. ඒ කියන්නේ හෙට ලොතරෙයක් ඇදෙනවා කියන එක නෙමෙයි. ප්‍රශ්නයකට අපිට hina වෙලා විසඳුමකට යන්න පුළුවන්, hina වෙලා ඒ ප්‍රශ්නේ අපිට ගන්න පුළුවන්, මනසක් හදා ගන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි හැකි හැම වෙලාවෙම ආගම දහම මෙනෙහි කරන්න, කියවන්න, බලන්න, සාකච්ඡා කරන්න, ඒ ගැන ගවේෂණය කරන්න. මේක තමයි ස්පිරිචුවල් ඩයිමෙන්ෂන්, තමන්ගේ ආත්මය මෝහත් කරගන්න කරන්න ඕන කතාව. එතකොට අපි අද දවසේදී නිරෝෂි කතා කරේ කොහොමද ස්ටීවන් කවි මහත්තයාගේ 7 Habits of Highly Effective People කියන එකේ ෂාපන් ද සෝ අපි තලය මෝහත් කරන්නේ කොහොමද කියලා. එතකොට ඒකේ කරුණු හතරක් අපි කතා කරා, මනස, ඊළඟට ශරීරය, ඊළඟට හදවත සහ ආත්මය ගැන. ඉතින් ඒ නිසා අපි මේ ටික හොඳට හදාගෙන අපි ජයග්‍රහණී මාර්ගයකට යන්න ඕන කරන අපි පදනම හදාගමු.
ස්තුතිය අමෙන්ත, නැවත වාරයක් හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා.
එහෙනම් තවත් දවසක අපි ඔබ හමු වෙමු. ඔබ සෙලු දිනාටම ජය, සතුට, සාමය ලැබේවා, ඉතිරේවා, පැතිරේවා.
ඉතින් අද දිනට සමු ගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනය අපේනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා ඉන්නම් ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
कैसे बोलो गे निधान भी
कैसे बोलो गे निधान भी
अदित दूप जाती तला मत पद्म सुगंधी रन कर
planetaudio.org.nz.
If you want to complain about a program broadcast on 104.6 Planet FM, you may do so within 20 working days from the day after the program was broadcast. You must be specific about the program name, the day and time it was broadcast, and which of the codes of broadcasting practice you believe has been breached. For more information about how to make a formal complaint, go to bsa.govt.nz or write to Broadcasting Standards Authority, P.O. Box 9213 Wellington. Or you can phone us here at Planet FM on 815 8600, write to us at PO Box 440215, Point Chevalier, Auckland 1246, or email us info@planetaudio.org.nz. Janmabhoomi, your weekly Sinhalese program.